SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ගෙවි කිය සතියේ ලෝකේ වඩාත් අවධානය යොමු තොරතුරු ලෝ වටාතුරින් ගෙන එන්නයි අපි දැන් මේ සූදානම් වන්නේ. සඳහා සුපුරුදු විදිහට අපිත් සමග එකතු වෙනවා AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ. අයබෝනම
නගල තියෙන චෝදනා සම්බන්ධයෙන් විශේෂයෙන්ම රුසියාවේ පුටින් ජනාධිපතිවරයාත් සමග ඔහුගේ තියෙන මිත්‍රත්වය පිළිබඳව ඒ වගේම මීට කලින් අවස්ථාවක 2013 ඩොනල්ඩ් ට්‍රම්ප් මොස්කව නුවර ඔහුගේ සංචාරය කරපු අවස්ථාවේදී උනායයි කියන ඔහුගේ හිටපු හෝටලේදී ඔහු සම්බන්ධයෙන් රුසියාවේ බලධාරීන් ඔහුගේ ලබාගත්තු වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ඒ ප්‍රවෘත්ති පළවෙලා තිබුණා. මේ ප්‍රවෘත්ති කවුරුත් සනාථ කරපු දේවල් නෙමෙයි. නමුත් මේකෙන් ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ රුසියාවට ඔහුව එක්තරා විදිහට බ්ලැක්මේල් කරන්න පුළුවන් විදිහට ඒ තොරතුරු ලබාගත්තයි කියන වාර්තාවත් ඇමරිකාවේ මාධ්‍ය හරහා අන්තර්ජාලයට මුදා හැරලා තිබුණා. ඉතින් ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළා. මේ ප්‍රශ්න කිරීමේදී ඒවාට පිළිතුරු දෙන එකට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අවස්ථාවක් කරගත්තා මාධ්‍යත් සමග ඔහුගේ තියෙන ඒ එදිරිවාදීකම තවත් ප්‍රදර්ශනය කරන්න, විශේෂයෙන්ම CNN මාධ්‍ය ආයතනය ඒක ඔහුට විරුද්ධව ඇත්තටම බොරු ප්‍රවෘත්ති වාර්තා කරන ආයතනයක් හැටියට නම් කළා. ඒ CNN මාධ්‍යවේදීන්ට ඔහුගෙන් ප්‍රශ්න නැගීමටත් ඔහු අවස්ථාව ලබා දුන්නේ නැහැ. මෙතන මාධ්‍යවේදීන්ගේ අවධානය යොමුනේ රුසියාව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇති වෙලා තියෙන චෝදනා, විශේෂයෙන්ම මැතිවරණ ව්‍යාපාරයේදී නීති විරෝධී ලෙස ඇමරිකාවේ පරිගණක ජාලවලට හොරෙන් ඇතුල් වෙලා ඒවායේ දත්ත ලබාගෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ට වාසි වෙන විදිහට මැතිවරණ කටයුත්ත මෙහෙයන්නට කටයුතු අනුබල දුන්නයි කියන චෝදනා වෙරිලා තියෙනවා. ඉතින් මේ ගැන තමයි ලොකු අවධානයක් යොමුනේ. ඉතින් එක්තරා විදිහකට ට්‍රම්ප් එක අවස්ථාවකදී පිළිගත්තා රුසියාව වක්‍රව හෝ ඍජුව ඇමරිකාවේ ඡන්ද ව්‍යාපාරයට ඇඟිලි ගැසුවයි කියලා. ඉතින් මේක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැත්තෙන් ලොකු ඔහු ඒක ප්‍රථම වතාවට එහෙම දෙයක් පිළිගත්තා. මොකද මීට කලින් දිගින් දිගටම ඔහු ප්‍රතික්ෂේප කරා ඇමරිකාවේ ඡන්ද ව්‍යාපාරයට අත ගැහුවේ නැtei කියලා. නමුත් මේ අවස්ථාවේදී ඔහු කියා සිටියා පිළිගත්තා ඔහු ප්‍රශ්න කිරීම මැද්දේ රුසියාව යම් කිසි විදිහකට ඒක කළා. නමුත් ඒක රුසියාව පමණක් නෙමෙයි අනෙකුත් රටවල් සහ අනෙකුත් පුද්ගලයනුත් ඇමරිකාවේ පරිගණකවලට ඇතුල් වෙන කටයුත්ත තියෙනවා. එතකොට ඔහු බලයට පත් වුණාට පස්සේ ඇමරිකාවේ පරිගණකවල ආරක්ෂාව පිළිබඳ ඔහු දැඩි ලෙස කටයුතු කරනවා කියලා ප්‍රකාශ කළා.
ඔමල් එතකොට අපිට ඒ වගේම දක්නට ලැබුණා ට්‍රම්ප් විසින් ඔහුගේ මේ ව්‍යාපාර සහ ව්‍යාපාරවල අනාගතය පිළිබඳවත් මෙහිදී ප්‍රකාශයක් සිදු කළා නේද?
ඔව්, මෙතන ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙන ඔහුගේ ලබදියාවන්ගේ ගැස්ටනයක් ඇති වෙනවයි කියලා. මොකද ඔහු ව්‍යාපාරිකයෙක් හැටියට ඇත්තටම ඇමරිකාවේ දැන් තේරී පත් වෙලා තියෙන ධනවත්ම ජනාධිපති හැටියට ඔහු හඳුන්වන්න පුළුවන්. ඒකම ඔහුගේ ව්‍යාපාර රටවල් 25කට වැඩි සංඛ්‍යාවක ඔහුගේ ව්‍යාපාර තියෙන නිසා. ඉතින් මේවායේ ලබදියාවන්ගේ ගැටුමක් ඇති වෙනවයි කියන ඒ බිය නිසා ඔහු ප්‍රකාශයට පත් කළා ඔහුගේ සියලුම ව්‍යාපාර ඔහුගේ දරුවන් දෙදෙනාට පවරනවයි කියලා. කිසිම කටයුත්තකට ඔහු ඇඟිලි ගසන්නේ නැහැ පමණක් නෙමෙයි ඒවායේ ඒ ව්‍යාපාර වෙන කටයුතු සම්බන්ධයෙන් ඔහු දැනුවත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔහු යම් කිසි දෙයක් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සමූහ ව්‍යාපාරය පිළිබඳ තොරතුරක් ලැබුවා නම් ඒක ලබන්නේ මාධ්‍යෙන් පමණක් කියලා ඔහු සඳහන් කරා. ඉතින් මේ කටයුතු සඳහා ඔහු ඇති කරන ඒ වෙනම බ්ලයින්ඩ් ට්‍රස්ට් එක කියන දා ඔහුගේ ඒ වැඩි දරුවන් දෙදෙනා විසින් මින් ඉදිරියට පාලනය කරන ඒ ට්‍රම්ප් සමූහ ව්‍යාපාරය පිළිබඳ ඒ ලිපිගොනුත් ඔහු ප්‍රදර්ශනය කළා. ඔහු මාධ්‍යවේදීන්ට කිව්වා ඕනේ නම් ඒ ලිපිගොනු බලන්නයි කියලා. ඒ ලොකු සෑහෙන ලිපිගොනු සංඛ්‍යාවක් කිලෝ කීපයක ලිපිගොනු මේ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රදර්ශනයට තබලා තිබුණා. ඕන කෙනෙකුට ඒක බලන්න තියෙන බැලුවද නැද්ද කියන එක නම් අපිට හරියට පැහැදිලි වෙන්නේ නැහැ. නමුත් ඔහුට තියෙන තව චෝදනාවක් තමයි ඔහුගේ ආදායම් සහ වියදම් ඒ ප්‍රකාශයත් ඒ වගේම ඔහු ගෙවපු ආදායම් බදු ප්‍රමාණයත් ඔහු තවමත් ප්‍රසිද්ධ කරලා නැහැ, ප්‍රකාශයට පත් කළා නැහැ. ඒ පිළිබඳ තවමත් ගැටලුවක් තියෙන ප්‍රශ්නයක් තියෙන මැද්දේ තමයි ඔහු මේ විදිහට තමන්ගේ ව්‍යාපාර කටයුතු දරුවන් දෙදෙනාට පවරපු බව මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරේ. අතරම ඔහුගේ මේ පුවත්පත් සාකච්ඡාවේ එක ප්‍රධානම අරමුණක් වුණේ තමන්ගේ ඉදිරියට ට්‍රම්ප් ව්‍යාපාරයේ කටයුතු වල නියැලෙන්නේ නැහැ, ඒක දරුවන් දෙන්නට පවරලා තියෙනවා කියන එක. ඕක කියන්න තමයි අතරම මේ පුවත්පත් සාකච්ඡාව කැඳෙව්වේ. නමුත් ඒක ඔහුගේ රුසියාවත් එක්ක තියෙන සම්බන්ධතාවයේ, ඒ වගේම ඒ ඡන්ද ව්‍යාපාරයේදී ඔහුව පාලනය කිරීමට, ඔහුව මෙල්ල කිරීමට රුසියාව යම් කිසි විදිහකට රහස්‍ය තොරතුරු දන්නවායයි කියන ඒ චෝදනාව පිළිතුරු දෙන්න තමයි ඔහුට සිද්ධ වුණේ. ඉතින් ඔහු කියන්නට උත්සාහ කරා කිසිම අවස්ථාවක තමන්ගේ පෞද්ගලික ජීවිතය කිසි කෙනෙකුට ඔහුව බ්ලැක්මේල් කරන්න පුළුවන් විදිහට ඔහු කටයුතු කළේ නැtei කියලා.
ඔය වගේම මේ ට්‍රම්ප්ගේ මාධ්‍ය හමුවට කලින් ඇත්තටම පැවැත්වුණා ජනපති බරක් ඔබාමාගේ ඔහුගේ ජනපති කාලයේ අවසාන ජන හමුව චිකාගෝ නුවරදී. එහිදී ඉතා සංවේදී ලෙසත් ඔහු කතා කරන අපි දුටුව. ඉතින් ඒ පිළිබඳව වාර්තා වන තොරතුරු අපි දැනගන්න කැමති අමල්.
මෙතන චරිත ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුවත්පත් සාකච්ඡාවකට පැය කිහිපයකට කලින් තමයි ඔබාමා ජනාධිපතිවරයා ඔහුගේ අවසාන ප්‍රසිද්ධ රැස්වීම ආමන්ත්‍රණය කළේ. මේ සඳහා ඔහු තෝරාගත්තේ චිකාගෝ නුවර. ඔහුගේ දේශපාලන ජීවිතය ආරම්භ වෙන්නේ චිකාගෝ නිසා ඔහු තෝරාගත්ත චිකාගෝ නුවරම ඔහුගේ ජනාධිපති හරිය හැටියට කරන අවසාන ජන රැලිය අමතන්නට චිකාගෝ නුවර. ඉතින් මේකට 18,000ක විතර සෙනඟක් සහභාගී වුණා කියලා කියනවා. මේ සහභාගී වෙන අයට ටිකට් පතුත් නිකුත් කරලා තිබුණා. මේක ටිකට් පත් කියන්නේ නොමිලේ ටිකට් පත් ලබා දීලා තිබුණා මේකට සහභාගී වෙන්න. ඉතින් අපිට දැනගන්න තියෙන දේ මේකට කොතරම් ඉල්ලුමක් තිබුණාද කියන්නේ, සමහර කට්ටිය රෑ එළිවෙනතුරු පෝලිම් වලින් තමයි මේ අවසරපත් ලබාගෙන තියෙන්නේ. පසුව සමහරු මේ අවසරපත් $1,000ක වගේ මුදලකට විකුණන්නටත් යමුණයි කියලා වාර්තා වුණා. මේ ඔහුගේ මේ අවසාන ප්‍රකාශය, අවසාන රැලියේ ඇත්තටම ඔහු තමන්ගේ අවුරුදු 8ක කාලය පිළිබඳ ඇමරිකාව ලබපු ප්‍රගතිය පිළිබඳ ප්‍රකාශනයක් කළා. ඒ එක්කම ඔහු කියා සිටපු ප්‍රධානම කාරණාවක් තමයි තමන් කළු ජාතික ජනාධිපතිවරයෙක් වුණාට, ඇමරිකාවේ පළවෙනි කළු ජාතික ඇමරිකානු සම්භවයක් තියෙන පළවෙනි කළු ජාතිකයා වුණාට ඇමරිකාවේ තියෙන මේ ජාතිවාදී ප්‍රශ්න ඇත්තටම අවසන් වෙලා නැහැ. කවුරුත් බලාපොරොත්තු වුණා නම් ඔහුගෙන් පස්සේ රටේ ඇමරිකාවේ ජාතිවාදී ප්‍රශ්න නැති වෙයි කියලා. ඒක නිරිඟුවක් පමණයි. නමුත් ඔහු සෑම දෙනාගෙන්ම ඉල්ලීමක් කළා බොහොම තමන් එකතු වෙලා වැඩ කරන්නටයි කියලා. මේ ප්‍රශ්නය, يعني ජාතිවාදී ප්‍රශ්න තුරන් කිරීම සඳහා කැපවෙන්නටයි කියන ඒ ඉල්ලීමත් ඔහු කරා. ඉතින් ඒ එක්කම තමන්ගේ බිරිඳ ගැනත් ඔහු අවුරුදු 8ක කාලය තමන්ගේ හොඳම මිතුරා හැටියට මිෂෙල් ඔබාමා කටයුතු කළා. අය ලබා දුන්න පූර්වාදර්ශය නිසා අද ඇමරිකාවේ කාන්තාවන්, විශේෂයෙන්ම කාන්තා දරුවන් ඔවුන්ගේ ජීවිතය වඩා හොඳ සුභාතට හරව ගන්න අයව පූර්වාදර්ශයට ගනී කියන කාරණාවක් කිව්වා. ඉතින් ඒ අවස්ථාවේදී තමයි ඔහුගේ ඇහැට කඳුලක් ආවේ තමන්ගේ බිරිඳත් තමන්ගේ දරු දෙදෙනා ගැනත් කතා කරන අවස්ථාවේදී.
එතකම අපිට වාර්තා වෙනවා ඇෆ්ගනිස්තානයෙන් තලිබාන් සංවිධානය විසින් පැහැරගන්නා ලද ඇෆ්ගනිස්තානයේ විශ්වවිද්‍යාලයක ආචාර්යවරුන් ලෙස කටයුතු කළ ඇමරිකානු සහ ඔස්ට්‍රේලියානු ආචාර්යවරුන් දෙදෙනෙකු තවමත් ජීවතුන් අතර සිටින බවට දැන් වීඩියෝ පටයක් නිකුත් වී තිබෙන බව නේද? අපි ඒ පිළිබඳව තොරතුරු දැනගන්න කැමති.
මේක ඇත්තටම එක්තරා විදිහකට ඔබාමා ජනාධිපතිවරයාත් මේකට සම්බන්ධයි චරිත. මොකද ඔහුගේ ජනාධිපතිවරයා, ජනාධිපති රටේ සේනාධිනායකයා හැටියට ඔබාමා අනුමත කරලා තිබුණා ඇමරිකානු මැරීන්ස් කණ්ඩායමක් යොදවලා මේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් දෙදෙනා මුදවා ගැනීමට. මේ දෙපළ අගෝස්තු මාසේ 7 වෙනිදා කාබුල් නුවර ඔවුන් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් හැටියට වෙස් බලාගත්ත තලිබාන් සමාජිකයින් පිරිසක් තමයි ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ, ඔවුන්ව පැහැරගත්තේ. ඊට පස්සේ ඔවුන්ව බේරා ගැනීම සඳහා තමයි ඔබාමා ජනාධිපතිවරයා ඒ මෙහෙයුම අනුමත කළේ. නමුත් අවාසනාවකට ඒ ඇමරිකාවේ මරීන් කණ්ඩායම, නේවල් සීල්ස් කණ්ඩායම එතනට යනවත් එක්කම මේ දෙපළ, මේ මහාචාර්යවරුන් දෙපළ වෙන ස්ථානයකට රැගෙන ගියයි කියලා වාර්තා වුණා. ඉතින් ඉතින් ඒ අවස්ථාවේදී ඔවුන් බේරා ගන්නට බැරි වුණා. නමුත් දැන් තලිබාන් වරුන් අලුත් වීඩියෝ පටයක් නිකුත් කරලා තියෙනවා, විනාඩි 13කට වඩා වැඩි වීඩියෝ පටයක්. මේකේ මේ ඇත්තටම ඇමරිකානු මහාචාර්යවරයාත්, ඒ වගේම ඔස්ට්‍රේලියානු ජාතික මහාචාර්යවරයාත් ඔවුන් මේ වීඩියෝ පටේ ඇවිල්ලා ඔවුන්ව බේරා ගැනීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට මැදිහත් වෙන්න කියන ඉල්ලීම කළා තියෙනවා. ඉතින් කවුරුත් හිතනවා මේ ඉල්ලීම කරන්නට ඇත්තේ තලිබන් වරුන්ගේ දැඩි බලපෑම නිසා වෙන්නට ඕන. නමුත් ජනාධිපති ධූරයේ වැඩවාර්දන් ගන්න තුරු ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ පිළිබඳ කිසිවක් කරන්නට හැකියාවක් නැහැ. නමුත් එක සුබ පණිවිඩයක් තියෙන්නේ මේ මහාචාර්යවරුන් දෙපළ මේ වෙනකොට නිරුපද්‍රිතව ඉන්නවා කියන එක පමණක් මේ වීඩියෝ පටින් දැනට තහවුරු වෙලා තියෙනවා. ඒකම අපි දන්නවා ඔස්ට්‍රේලියානු රජයත් ප්‍රකාශ කළා තියෙනවා අනිකුත් රජයන් සමග ඔවුන් කිට්ටුවෙන් කටයුතු කරනවායි කියලා මේ දෙපළ දේරා ගැනීම සඳහා. මීට කලින් අවස්ථාවක චරිත 2014 ඇමරිකානු තලිබාන් සංවිධානයෙන් බේරා ගැනීමට බරක් ඔබාමා මැදිහත් වුණා. එතනදී ඇමරිකාවේ ගොන්ටනමෝ බේ කඳවුරේ හිටපු අත්අඩංගුවේ හිටපු තලිබාන් වරුන් කීප දෙනෙක් උදාහැරලා ඒ වෙනුවට ඇමරිකානු සොල්දාදුවෙක් මුදවා ගැනීමට කටයුතු කරලා තිබුණා බරක් ඔබාමාගේ උරකාලේදී. ඉතින් එවැනි ඒ පූර්වදර්ශයක් තියෙන නිසා යම් කිසි දැන් බලාපොරොත්තුවක් තියෙනවා එවැනි ක්‍රමයකින් හෝ මේ මහාචාර්යවරුන් දෙදෙනා බේරා ගැනීමට කටයුතු කරන්නට ඉඩකඩ තියෙනවා කියලා.
ඔව් ඒ වගේම අෆ්ගනිස්තානයේ අපිට තවත් ප්‍රහාර පිළිබඳව වාර්තා වෙනවා නේද අමල්?
ඔව් අතරම කාබුල් දුවර චරිත බෝම්බ පිපිරීම් දෙකක් සිද්ධ වුණා මේ පහුගිය සතියේදී. ඒ පළවෙනි බෝම්බ ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් පාර්ලිමේන්තුව අභියසදී මේ බෝම්බය උපුරවා ගත්තා. ඒකට විපතට පත්වෙච්ච අයට උදව් දෙන්නට පොලිස් ප්‍රධාරීන් සහ ඒ සහන සේවකයන් එනවත් එක්කම දෙවැනි බෝම්බයක් උපුරා ගියා. දෙවැනි බෝම්බය ඇත්තටම මේ මෝටර් රථයක සරිතල දිවිච්ච බෝම්බයක්. ඒකෙන් තමයි වඩා වැඩි හානියක් සිද්ධ වුණේ. අපිට දැනට දැනගන්න තියෙන විදිහට මේ ප්‍රහාර දෙකෙන් 30 දෙනෙක් විතර ජීවිතක්ෂයට පත් වෙලා 80කට වැඩි සංඛ්‍යාවක් දරුණු තුවාල ලැබුවයි කියලා. ඉතින් මේක එක්තරා විදිහට අෆ්ගනිස්තානයේ අවුරුදු පතා මේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවෙන එහෙම නැත්නම් යුද සටන් ඇතිවෙන කාල සීමාවක්, ඒ කියන්නේ මේ ෆයිටින් සීසන් එක ආරම්භයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මේ සීතල සමය අවසන් වෙනවත් එක්කම මේ වසන්තය උදා වෙනවත් එක්කම අෆ්ගනිස්තානයේ මේ විදිහට ප්‍රහාර ඇති වෙනවා. නමුත් මෑත කාලේ ඇතිවෙච්ච ලොකුම බෝම්බ ප්‍රහාරයක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්.
ඔව් අමල්, ඒ වගේම දැන් අපිට අහන්න ලැබෙනවා මේ ජර්මනියේ වොක්සගන් මෝටර රථ සමාගම සම්බන්ධයෙනුත් ඔවුන්ට ඩොලර් බිලියන ගණනක දඩයක් ගෙවන්නට සිදු වෙලා තිබෙනවා නේද? මොකක්ද ඒ කතාව?
හරිද, මේක ඇත්තටම අද ජාත්‍යන්තර වශයෙන් ලොකු ප්‍රවෘත්තියක් බවට පත්වලා තියෙන්නේ. මෝටර රථ සමාගමකට ඇමරිකාව විසින් අණවපු ඉතිහාසයේ ලොකුම දඩේ හැටියට හඳුන්වන නිසා ඇමරිකානු ඩොලර් බිලියන 4.3ක් හැටියට මේක දැන් හඳුන්වලා තියෙනවා. මේ දඩය නියම කරන්නේ ෆොක්ස්වැගන් සමාගම තමන්ට විරුද්ධව එල්ලවලා තියෙන චෝදනා සම්බන්ධයෙන් ඒ වරද පිළි අරගෙන තමන් ඇත්තටම සාපරාධී ක්‍රියාවක් කළා කියන දේ පිළිගත්තයි කියලා ඇමරිකාව බලධාරීන් දැන් ප්‍රකාශයට පත් කළා. ඉතින් මේ අනුව ඇමරිකාව මේ දඩ මුදල් ලබා ගන්නවා පමණක් නෙමෙයි, මීට අමතරව මේ මෝටර රථ ලබාගත්තු පුද්ගලයන්ට වෙනම වන්දි ලබා දීමටත් ලබා ගැනීමටත් දැන් කටයුතු කරනවා කියලා අපිට වාර්තා වෙන වෙලා තියෙනවා. දැනට දැනගන්න තියෙන විදිහට ඇමරිකාවේ අයට පමණක් නෙමෙයි, එතකොට යුරෝපයේ රටවල ෆොක්ස්වැගන් වාහන මිලදී ගත්ත අයටත් මේ විදිහට වන්දි ලබා දීමේ කටයුත්ත සඳහා ෆොක්ස්වැගන් සමාගමට යුරෝ බිලියන 35ක්, ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් ඇතරම 30 බිලියන 30කට වැඩි ප්‍රමාණයක් වියදම් කරන්නට වෙයි කියලා. ඉතින් මෝටර රථ කර්මාන්ත ඉතිහාසයේ වැඩිම මුදලක් දඩ සහ ඒ වන්දි වශයෙන් ගෙවන්න වෙච්ච සිද්ධිය හැටියට මේක හඳුන්වන්න පුළුවන්. මෙතනදී ෆොක්ස්වැගන් සමාගමට තියෙන චෝදනාව තමයි තමන් බල ඒ ආයතනයේ බලධාරීන් දැනුවත්කම තිබියදී මේ වාහනවල පිටවන විෂ වායු සම්බන්ධයෙන් ඒ දත්ත බලධාරීන් මේවා පරීක්ෂා කරන අවස්ථාවේදී ඒ දත්ත වංචනික ලෙස වෙනස් කිරීම සඳහා තමන්ගේ පරිගණක ඒ මෘදුකාංග වෙනස් කරේ සොෆ්ට්වෙයාර් එක වෙනස් කළා කියන චෝදනාව තමයි ඔවුන්ට තියෙන්නේ. ඉතින් ෆොක්ස්වැගන් සමාගමේ බලධාරීන්ට තියෙන අනෙකුත් චෝදනාව තමයි මේ බව දැන දැනත් ඒක නැවැත්වීමට කටයුතු නොකර ලෙස ඒ කටයුත්ත 2009 සිට දිගටම කරගෙන යාමයි.
ඔව් අවසාන වශයෙන් අමල්, එහෙමනම් අපි අවධානය යොමු කරමු මේ දකුණු ආසියානු කලාපයෙන් අපිට වාර්තා වෙන පුවතක් පිළිබඳව. දැන් ඉන්දියාවෙන් පසු පාකිස්තානයත් මිසයිල් අත්හදා බැලීම් සිදු කරන බවට වාර්තා වෙනවා නේද? අපි ඒ පිළිබඳව වැඩිපුර විස්තර දැනගන්න කැමතියි.
මෙතන චරිත ඇත්තටම පාකිස්තානය ඉන්දියාවයි විටින් විට මිසයිල් අත්හදා බැලීම සාමාන්‍ය දෙයක් හැටියට හඳුන්වන්න පුළුවන් එක්තරා විදිහට. මොකද මේ රටවල් දෙකම 1998 ඉඳලා ඔවුන් න්‍යෂ්ටික අත්හදා බැලීම් පැත්තෙන් සම තත්ත්වයට ආවා. විශේෂයෙන්ම ඉන්දියාවත් ඒ න්‍යෂ්ටික අත්හදා බැලීමක් කළා. ඊට පස්සෙ ඒකට එකිනෙකට කිරීමක් හැටියට පාකිස්තානය ඒක කරපු නිසා. නමුත් දැන් මේ අවස්ථාවේදී පාකිස්තානයේ ප්‍රකාශයට පත් කළ තියෙන ප්‍රථම වතාවට ඔවුන් සබ්මරිනේක ඉඳලා, එහෙම නැත්නම් මුහුද යට වතුරේ ඉඳලා ඔවුන් මේ විදිහට මිසයිලයක් අත්හදා බලලා තියෙනවා. මේ මිසයිලය කිලෝමීටර් 450ක් විතර දුර යන්න පුළුවන් පමණක් නෙමෙයි, මේ මිසයිලේ රැගෙන යන්නට පුළුවන් න්‍යෂ්ටික අවි අන්න එතන තමයි ප්‍රශ්නය තියෙන්නේ. මොකද මේ රටවල් දෙක ඇමරිකාව මේ රටවල් ඉන්දියාවයි පාකිස්තානයයි මේ න්‍යෂ්ටික අවි අත්හදාගැනීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දැක්වුවට ඇමරිකාවත් එක්ක පාකිස්තානය ඉතාමත්ම කලින් කිට්ටු සම්බන්ධකමක් තිබුණත් මේ වෙනකොට ඒ ඇමරිකාවේ තියෙන උපදේශයේ සහ අවවාදය ගණන් ගන්නේ නැතිව පාකිස්තානයේ මේ විදිහට මේ අත්හදා බැලීමෙන් පෙන්වන්න උත්සාහ තියෙන්නේ. යම් කිසි විදියකට පාකිස්තානයට කවුරු හරි න්‍යෂ්ටික අවියක් පාවිච්චි කරොත් දැන් සාමාන්‍යයෙන් අදහසක් තියෙනවා ඒ න්‍යෂ්ටික අවියෙන් පීඩාවට පත්වෙන රටට නැවත ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැtei කියලා. නමුත් මෙතනදී පාකිස්තානය දැන් ඔප්පු කරන්නට උත්සාහ කළේ ඔවුනට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වුණත් ඒකට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට වෙනත් ස්ථානවල ස්ථානගත කරපු විශේෂයෙන් මුහුදු යට ස්ථානගත කරපු මිසයිල් පාවිච්චි කරලා ඔවුනට න්‍යෂ්ටික අවි වලින් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තියෙනවා කියන එක තමයි මෙතනදී ප්‍රදර්ශනය කරේ. මේක සිද්ධ වෙන්නේ දෙසැම්බර් මාසේ ඉන්දියාව මේ විදිහටම ඔවුන්ගේ අග්නි පහ කියන දුරදිග මිසයිලය අත්හදා බැලීමත් සාර්ථකව කළා කියලා ප්‍රකාශ කරාට පස්සේ ඉතින් ඇත්තටම අපි දකිනවා දැන් දකුණු ආසියානු කලාපේ කියන්නේ ශ්‍රී ලංකාවේ අසල්වාසී රටවල් දෙකක් මේ වෙනකොට බොහොම සීග්‍රයෙන් තමන්ගේ මිසයිල ප්‍රහාරයන් කිරීමේ ඒ හැකියාව ඔප්පු කරමින් ඒ අවිතරංගයකට දකුණු ආසියාවේ යොමු වෙලයි කියලා.
ඔව් එහෙමනම් අමල් අපි ඔබට බැහැවින් ස්තුතිවන්ත වෙනවා. අපි නැවතත් තවම මුල් ලබන සිකුරාදත්
ආයි බොන් චරිත.